හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ටෙක් කතා 78 වෙනි වැඩසටහන සාදරයෙන් ආදරයෙන් හැමෝම පිළිගන්නවා. මම කාලිංග.
මම තෙලින.
මම මලින්ත.
ඕ මලින්ත.
ඉතින් කොහමද අවුරුද්ද? මගෙනුත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
ඔව්. මලින්ත නැන්නේ. මලින්ත ආගමන් ඒ වගේ දේවල් නැන්නේ. මොනාද ඉතින් අවුරුද්දට ගලේ කට්ටිය? විශේෂ දෙයක් නැහැ නේ. වෙනද දේවල්ම නිවාඩුවක්
වැඩල්ලා ඊමේල් එකක් එහෙම බලලා
වැඩල්ලා මේල් බැලුවා. මේ කට්ටිය නම් ගැවුම් කොකිස් කාලා මේ දවස්වල. හැබැයි ගොඩක් කට්ටිය මේ ගමේ ගිහිල්ලා ඒ වගේ දේවල් වෙච්ච හින්දා වැඩි මේ දේ මුකුත් කරන්න නම් හම්බෙන්නේ නැති වෙයි.
කීබෝඩ් වලට කූඹි වහනවා නේ මේ
දවස්වල. අර එහෙම කාලා ඒවා ගෑවිලා කීබෝඩ් වල ප්‍රශ්න වලට යනවාද නැත්නම් මොන හරි ගැන කතා කරනවාද? sad but good news එකක් නම් තියෙනවා ඉතින්. මේ සීගේට් සමාගම ඉතින් අර කියනවානේ අර කපන්න බැරි අත අඩු ගන්නේ සල්ලි දීලා එකක් ගමු කියලා. සීගේට් කියන්නේ මම හිතන්නේ ඉස්සර කාලේ hard disk වලින් මම හිතන්නේ ඉදිරියෙම හිටිය එකක්.
ජනප්‍රියම කියන්නේ.
ජනප්‍රියම සමාගම. හැබැයි ඉතින් කොච්චර ජනප්‍රිය වුණත් වැඩක් නැහැ. මේ වැඩේ කේස් වුණානේ. මේ කේස් වුණා කියලා කියන්නේ ඇත්තටම මේ සීගේට් සමාගම මේ ගන්න යනවා දැන්. Samsung hard disk සමාගම. මොකද Samsung මම හිතන්නේ ගොඩක් කෙටි කාලෙකදී ගොඩක් famous වුණා නේ තිල්නේ.
ඔව්.
I think Samsung සමාගම සල්ලි දීලා ගන්න යනවා. එතකොට ඊට පස්සේ Samsung කියලා hard disk එකක් නැහැ. ඉතින් Seagate ලා තමයි hard disk එකක් තියවන්නේ. හැබැයි Seagate තියෙන ගොඩක් quality නම් මන්නම් දැකපෙන් ගොඩක් අඩුයි නේ LED දෙනවා.
ඔව් ඒ දවස්වල තිබ්බව. ඒ දවස්වල මේ quantum fireball එක උඹලා
දැක්කද? ඔව් ඉස්සර එනටම ප්‍රසිද්ධ නැතිපි quantum නේ. ඊට පස්සේ ඒක max tech එකෙන් ගත්තනේ. එක තමයි උනේ. මට මතකයි fireball එක ඉස්සර මේ හින famous. මමත් මුලින්ම
ගත්තේ අර ලෙදර් කව එකක් වගේ එකක් එක්ක ආවනේ දෙක වගේ.
ඉතින් කොහොම හරි දැන් ඒත් Samsung සමගම කියලා දින ඒගොල්ලෝ මේ hard disk එක විකට ඒගොල්ලන්ගේ SSD ඒ කියන්නේ solid state disk මේ එක විකුණන්නේ නැහැ කියලා.
Samsung නේද කලින් හොල් ලැප්ටොප්ස් වලත් මේ ගොක් මේ
ඔව් Samsung නේ Toshiba
තමයි ලැප්ටොප් සදන ගැටිය.
ඔව් Samsung සහ Toshiba තමයි ලැප්ටොප් වල ගොඩක් hard disk කෙනෙවෙන් ඉන්නේ නේ ගොඩක්. ඉතින් කොහොම හරි මම නම් ඉස්සරත් Seagate hard disk වලට ආස නැහැ. ඉස්සර branded machine එකක් ගත්තොත් තමයි Seagate තමයි hard disk එක.
ඔව්.
ඒකට ඒ වගේම LED තමයි. ඉතින් solid state disk ගැන කතා කරාම මේ අර එන්න එන්න දැන් ගණන් ගොඩක් අඩු වෙලා දිනවනේ SSD වල. දැන් සාමාන්‍යයෙන් ලංකාවේත් SSD ගන්න තියෙනවා. 128 එකක් සාමාන්‍යයෙන් දැන් ගන්න පුළුවන්. 128 GB එකක්. සාමාන්‍යයෙන් 25000කට වගේ ගන්න පුළුවන් රුපියල්.
ගොඩක් ඉතින් hard එක වැඩිම වැඩ කරන වීඩියෝ රෙකෝඩින් වගේ වටන ගොඩක් හොඳයි නේද?
ඔව් අනිත් එක තියෙන මෙහෙම දෙයක් තියෙන දැන් දැන් ගොඩක් වෙලාට පරිගණකයක් ෆාස්ට් කරගන්න ගොඩක් කට්ටිය ගොඩක් දේවල් කරනවානේ.
ඔව්
RAM වැඩි ගන්නවා, ලොකු ප්‍රොසෙසර් ගන්නවා, මොනා කරත් තියෙන හැම පරිගණකෙම බොටල්නෙක් එක. ඒ කියන්නේ පරිගණකේ ස්ලෝ වෙන ප්‍රධාන හේතුව තමයි මේ hard disk එක.
ඔව් කාලේ ගොඩක් වෙලාවට අර ද Windows 7 වලුණත් අර කම්පියුටර්ගේ ප්‍රොපර්ටිස් කිහිම් බැලුවම මේ කම්පියුටර්ගේ ස්කෝ එක hard එකේ ස්පීඩ් එක අඩුකම නිසා තමයි ස්කෝ එක අඩු වෙලා තියෙන්නේ.
ඔව්. තිල් එකේ මයික් එක චුට්ටක් හිටපගන් හිටියා වගේ පොඩ්ඩක් ඒකක් ගැන අවධානයෙන් හිටියනම් හරි. ඊට පස්සේ දැන් දැන් ඔය ප්‍රශ්නේ තමයි පරිගණකේ කොච්චර ඉලෙක්ට්‍රොනික උනත් තිලින මේ දැන් මූවින් පාර්ට්ස්. ඒ කියන්නේ මුකුත් මෙකනිකල් දේවල් කිසිම දෙයක් පරිගණකේ නතරට එකම තියෙන මෙකනිකල් දේ තමයි මේ hard disk එකනේ.
ඔව්.
ඉතින් හැමතිස්සෙම කොච්චර ඉලෙක්ට්‍රොනික උපකරණ ෆාස්ට් උනත් මේ ෆිසිකල් ලිමිටේෂන් එකක් තියෙන මෙකනිකල් දේවල් වලින්. මොකද hard disk එක ඇත්තටම වැඩ කරන්නේ ලොකු අර දැන් ඉස්සර කාලේ ග්‍රැමෆෝන් තටි දෙකපු කට්ටියෙන් නේද ටෙක් කතා අහන්න. CD කියවගනේ CD එක හයියෙන් කරගලේ තියෙන CD එකේ කොනේ ඉඳන් එහා කොන්ට එනකන් data ලියලා තිනවා 1010 කියලා. ඉතින් ඔය දැන් කොච්චර කරත් ඔක හයියෙන් කරගිලා එක කොනක ඉඳන් අනිත් කොනට යන ටික වෙලා යනවනේ තියෙන නේද?
ඔව් අනික කාලයත් එක්ක මේ parts ගෙවෙනවා.
ඔව්. ඉතින් ඒ hard disk ඇතුලේ තියෙන ඔයගෙම plate ගොඩක් එක්ක head එකක් එක කියවන එක. ඉතින් data හැම හැම ලියලා තිනකොට මෙතන කියවලා තෙන්ට ගිහිල්ලා ඒ data ටික කියවලා hard disk එක හරහා පරිගණකේ එවිල්ලා operating system එක load දෙන්න කොච්චර processor fast වුණත් කොච්චර RAM fast වුණත් කොච්චර මොනා කරත් වැඩක් නැහැ මේ data එන්න යන වෙලාව වෙන්න.
ඔව්.
ඉතින් හැමතිස්සෙම දැන් ඔය ID වලින් අයින් වෙලා SATA වලට ආවි. ඉතින් ID වලට වඩා SATA hard disk fast කියලා දැන් කොච්චර ආවත් දැන් ඒත් අර hard disk එක තමයි දැනට තියෙන ලොකුම මේ slow එක. ඒ කියන්නේ පරිගණකය slow වෙන්න ලොකුම හේතුව තමයි මේ hard disk. ඉතින් මේවට එක එක උපක්‍රම යොදා ගන්න RAID පාවිච්චි කරන RAID strip array පාවිච්චි කරන. ඒ කියන්නේ hard disk පහක් විතර high කරලා හඩ ඩිස් පහේ දත්ත ලියනකොට පහේ එක එක ලියන දැන් පළවෙනි බිට් එක එක පළවෙනි හඩ එක ලියන දෙවෙනි බිට් එක දෙවෙනි හඩ එක ලියන තුන්වෙනි බිට් එක හතරවෙනි මේ තුන්වෙනි හඩ එක ලියන හතරවෙනි බිට් එක ඒ වගේ කරලා ලියලා එතකොට අර රීඩ් කරනකොටත් පළවෙනි හඩේ දෙවෙනි හඩේ තුන්වෙනි හඩේකින් ඉඳලා එතකොට මේ වේගය හඩ ඩිස් ටිකේ වේගය වගේ ප්‍රමාණයට වැඩි වෙනවා. ඉතින් එහෙම කරන්නත් පොඩ්ඩක් අමාරු නේද? දැන් අනිත් එක ලැප්ටොප් ගත්තත් ගොඩක් ඒවා බැටරි බහින්නත් එක හේතුවක් තමයි මේ හાર્ඩ් ඩිස්ක් එක
කරකවන්න ඕනේ.
මොකද හાર્ඩ් ඩිස්ක් එකේ මෝටරයක් දුවනවා, මෝටරින් හැමතිස්සෙම කරකිනවා, මේ හෙඩ් හෙඩ මෙට යන යනවා. හැබැයි ඉලෙක්ට්‍රොනික කරාම මේ ප්‍රශ්නේ ගොඩක් ඉස්සඳෙනවා. මොකද ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයි තියෙන මේ මෙමරි චිප් වල තිබ්බ මිල.
ඔව්.
මේ නැට් නොන් වොලටයිල් මෙමරි වල තිබ්බ මේ මිල.
ඒ කියන්නේ 128 MB මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකුත් ඒ දවස්වල 5000 ගණන් ඒ වගේ ආපු කාලේ හුඟක් ගණන් වුණා.
ඔව්. ඉතින් දැන් දැන් කරන්න තියෙන වෙලා තියෙන තිල්ල මේ මෙමරි වල ගන්න අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ගොඩක් කට්ටිය මේ ෆ්ලෑෂ් කියන එකට ආවා. හැබැයි මෙමරි වල තව පොඩි ප්‍රශ්න තිබ්බා තියෙනවා. දැන් අපි ඔය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ගත්තොත් එහෙම නැත්නම් මේ පොඩි ඔය SCF කාඩ් එකක් ගත්තොත් ඒ කියන්නේ කම්පැක්ට් ෆ්ලෑෂ් එකක් හරි SD කාඩ් එකක් හරි ගත්තොත් එහෙම වේගෙ වැඩි වෙන්න තිල්ල ඒ කියන්නේ කියවන ලියන වේග වැඩි වෙනකොට මෙමරි එකට එන ගානත් වැඩි වෙනවා. ඒ වගේ මේවා මේ ලියන්න පුළුවන් වාර ගානත් පොඩ්ඩක් ලිමිටඩ් තිබ්බා තිල්ල.
ඔව්.
ඒක සමහරව 10 10යි පුළුවන්. ඉතින් ඒ වගේ දැන් hard disk එකක් ගත්තම ඊට වඩා ගොඩක් වැඩි ප්‍රමාණයක් පුළුවන් නේ. ඉතින් දැන් ඕ කොහොම හරි ටෙක්නොලොජි වැඩි වුණා මේ SSD කියන එක solid state disk කියන එක. එතකොට උනේ ඇත්තටම hard disk එකේ තියෙන physical අර move වෙන parts ටික අයින් වෙලා මේ කෙලින්ම memory එකකම ලියවෙනවා. ඉතින් මේ memory වල තියෙන අර volatile සහ non volatile කියලා memory දාතේ තියෙන volatile කියලා කියන්නේ current එක නැති වෙච්ච ගමන් මතකේ තියෙනව නැති වෙනවා. දැන් මේ hard disk වල හැබැයි තියෙන non volatile. ඒ කියන්නේ මිරම්. එහෙම වුණාට RAM කියලා කියන්නේ අපි දැන් පරිගණකකින් අහන RAM කියන්නේ volatile memory. ඒ කියන්නේ current එක ගියහම RAM වල තියෙන දත්ත ටික නැති වෙනවා. ඉතින් SSD ආවම මේ පරිගණකවල වේග තිලින මම හිතන්නේ 10 ගුණයකින් විතර වැඩි වුණා.
සෑහෙන.
සෑහෙන. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් MacBook ලගේ අලුත්ම යා අර 12 inch laptop එක පොඩි processor ගන්න තියලා තියෙන්නේ. ඒගොල්ලෝ pro range එක ගත්තොත් එහෙම මේ ගොඩම පොඩි පොයි ගන්න. Dual core processor එකක් තමයි තියෙන්නේ. මේ sorry Core 2 Duo එක. මේ Core 2 Duo එකක් වුණාට ඒක boot time එක මම හිතන්නේ තප්පර 10ක් වගේ. ඊටත් අඩුයි. ඒකට හේතුව තමයි තියෙන්නේ ඒ මේ computer එකේ තියෙන solid state disk එක. ඉතින් අර අපි කලින් අර hard disk එකේ කතා කරා වගේ කියවන්න යන වෙලාව ලියන්න යන වෙලාවල් ගොඩාක් අඩුයි මේ solid state disk වල.
ඒක අදාල නැහැ. ඒ කියන්නේ දැන් RPM එකක් ගැන කතා කරන්න දෙයක් නැහැ.
ඔව්. ඒ කියන්නේ කරගෙන කිසිම දෙයක් නැහැ. Moving parts මොකුත් නැහැ. තනි කර ඉලෙක්ට්‍රොනික. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ දැන් පරිගණකයක් හදනවා නම් වේගය වැඩි කරගන්න ඕන නම් ගොඩක් කියවට වියදම් කරනවට වඩා SSD එකක් ගත්තනම් හරි. හැබැයි ඉතින් තාමත් අර SSD ගිගාබයිට් එකකට යන cost එක ගොඩක් වැඩි.
ඔව්.
ඉතින් ඒක නිසා OS එක විතරක් දාන්න 64 වගේ එකක් අරගෙන OS එක install කරලා ඉතුරු ඒවට මේ application install කරන්න මේ ගත්තනම් හරි normal hard එක. data තියාගන්න ඒ වගේ දේවල් වලට. ඉතින්
තාමත් ඉතින් ටිකක් මිල තමයි ප්‍රශ්නේ.
ඔව්. අපි ප්‍රශ්නෙකට ගිහිල්ලා මාරුවෙන් මේ Amazon EC2 cloud එකේ ප්‍රශ්නයක් ගැන තියෙනවා අපි නවීන් කියන chat එකේ දැන් එතුම් වර්ගයේ ගැන කතා කරන්න කියලා.
හරි.
අපි ඒකට මාරුවෙමු නේද තිල්න.
හරි. SMS වලින් රවීන් අහලා දෙනවා තමයි මේ Chrome OS එක ගැන විස්තර පොඩ්ඩක් කියන්න කියලා.
Chrome OS වල මලින්දට දෙමු නේ.
මලින්ද පටන් ගන්නවා.
මලින්ද එපාලෝ තින් එපාලෝ අයියෝ මේ මට නම් කියන්නපෝ මම නම් දන්නේ නැහැ
දැන් කාලෙන් ග අපි මේ කම්පියුටරේ ඔන් කරාට පස්සේ හුඟක් වෙලාවට ඉන්නේ ඉන්ටර්නෙට් එකේනේ
ඔව්
ඒ කියන්නේ දැන් තනි කර අපේ වැඩ ඔක්කොම ඊමේල් බලන ඒවා ડોකියුමන්ට් ටයිප් කරන ඒවා ගේම් ගහන ඒවා හුඟක් දේවල් ඉන්ටර්නෙට් එකේ Gmail Facebook Google Docs ඒ අතරේ තමයි අපේ මේ දවස කරකෙන්නේ ඉතින් Google එකෙන් මේකට හදලා තියෙන මේ විසඳුම තමයි Google OS එක. මේ Chrome OS එක. Chrome OS එකෙන් කරන්නේ Chrome OS එකේ තියෙන සියලුම ડોකියුමන්ට් සහ data ඔක්කොම තියෙන්නේ මේ cloud එකක. ඒ කියන්නේ internet එකේ තමයි අපේ මේ data ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ Chrome OS එකෙන් ඒගොල්ලෝ කරන්නේ අපිට computer එක boot කරගවම්ම browser එකක් open කරලා දෙනවා. ඒ කියන්නේ start menu එකට ගිහිල්ලා browser එක open කරලා හැම අවශ්‍ය නැහැ කෙලින්ම boot කරාම ඉන්නේ browser එකේ. browser එක ඉඳන් තමයි ඊටර edit කරන් තියෙන්නේ. ඒකේ තියෙන වාසිය තමයි ඉතින් අවශ්‍ය ඕනම තැනකදී තමන්ගේ data ගන්න පුළුවන්. මොකද මේක computer එකේ නෙමෙයි data save වෙන්නේ internet එකේ save වෙන නිසා තමන්ට අවශ්‍ය දැනකින් data සහ document තමන්ගේ වින්තූර වන දෙයක් ගන්න පුළුවන්.
ඔව්. ඇත්තටම කතා කරලා තිල්න ඕක ගැන කතා කරන් පොඩක් දේවල් කතා කරන්න බෑ. ඉස්සර අපි ගොඩක් වෙලාට අපි ගොඩාක් දේවල් කරේ තිල්න මේ බ්‍රවුසර් එකෙන් පිට, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හරි මොකක්කරේකින් පිට අපි ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන ඒ වගේ දේවල් නේ කරේ. දැන් මම හිතන්නේ අපේ වැඩිම කාලයක් අපි ගෙවන්නේ මේ බ්‍රවුසර් එකේ. ඇත්තටම දැන් ඔපරේටින් සිස්ටම් එක කියන එක තේරුමක් නැති ගන්නට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ OS එකක් අවශ්‍ය මේ බ්‍රවුසර් එක රන් කරන්න පමණයි කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා නේ. දැන් ඇප්ලිකේෂන්ස් තියෙන, දැන් Google, දැන් අගත්තත් එහෙම Google Docs document එකක් හදනවා නම් ඒකත් web එකේ කරන්න පුළුවන්. දැන් මම දැන් ටෙක් අදා දැන් අපි ගන්නකොට කිසිම තැනක ඇප්ලිකේෂන් එකක් කියලා එකක් අරගෙනම නැහැ නේ. මේ ස්ට්‍රීමින් කරන app එක ඇරුණාම අපි හැමෝම අරන් ඉන්නේ බ්‍රවුසර් ගන්නේ. මලින්ද chat එක අරන් ඉන්න අර ගැන්ලා මේකේ කතා ගන්න ඉඳා. ඒ අරනම අනිත් කට්ටිය ඒකත් ඉතින් බ්‍රවුසර් කරන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා දැන් හැම දෙයක්ම අර බ්‍රවුසර් එකට මාරු වෙන හින්දා දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම කියන්නේ නම් කාට හරි මේ Windows 7 අර මේ ගන්නකොට අර ඇත්තටම අර ස්ටාර්ට් එඩිෂන් එක ගත්තත් ඇති. මොකද ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බ්‍රවුසර් එකක් ඉන්ස්ටෝල් කරගත්තාම ඉතුරු ඒවා ඉතින් එච්චර හිතන්න දෙයක්වත් නැහැ නේද තිල්න.
ඔව් තමන්ට එදිනෙදා වැඩ කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව බ්‍රවුසර් එකෙන්ම
ඕක. ඔව් දැන් ඇත්තටම ගත්තොත් Gmail තියෙන්නේ බ්‍රවුසර් එකේ. ඉස්සර email කොහොම email වලට අපි Outlook හරි මොකක් හරි එකක්නේ පාවිච්චි කරන්නේ.
ඔව්.
දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් හැමදේම මේ අර cloud architecture කියන එකට move වෙලා තියෙන්නේ නේද?
ඔව් හදිස්සියකට photo එකක් edit කරගන්න උනත් photoshop එකකින්
දැන් web based
application එකක්
තියෙනවා. ඔව් web based එකක් තියෙනවා. ඉතින් අර cloud එක කියලා ඇත්තටම කියන්නේ මේ අර දැන් ගොඩක් වෙලාට marketing කරනකොට හොඳ නමක් දාගත්තාම තියෙන මේ වගේ දේවල් විකුණන්න ලේසි.
ඔව්.
ඉතින් cloud එකක් කියලා කියන්නේ මේ cloud services අරව මේක ලොකුවට දැන් කට්ටිය කතා කරාම ඇත්තටම මේ සරල පිළිතුර තමයි මේ internet based services. එකෙන් අන්තර්ජාලයේ කොහේ හරි තියෙන සර්විස් එකකට තමයි cloud based service එකක් කියලා කියන්නේ. ඉතින් cloud architecture අරවම කියලා ලොකුවට වචන හදාගෙන කට්ටිය ඉතින් දඟලනවා. ඒ වුණා කතා කරාට අන්තිමට සරල උත්තරේ තමයි හැම එකක්ම අන්තර්ජාලයේ තියලා තමන්ගේ පරිගණකේ නැතුව තියෙන දේවල්. ඉතින් ඔය cloud services ගත්තාම Gmail කියන්නේ cloud service එක. ඉතින් ওই Gmail වගේම හිතන්නේ ඒ කාලෙත් තිබන්නේ Yahoo එහෙම. ඉතින් ඒවත් cloud services තමයි ඒ කාලෙත්. හැබැයි ඉතින් ඒ වචන තිබ්බේ නැහැ ඒ කාලේ. දැනුත් එතකොට Google Docs වගේවා. cloud services. ඉතින් ඔයගේ තියන දැන් හැම එකක්ම මගේ cloud එකට මාරින්න Google කට්ටිය බලලා දැන් ඒගොල්ලන්ගේ හැම application එකක්ම මගේ web based නේ. calendar ද ඔක්කොම web based නේ. ඉතින් ඒගොල්ලෝ බලලා ඇත්තටම මේ operating system එකක් ඕනේ browser එකක් දුවන්න විතරයි කියන මතය මත තමයි ඒගොල්ලෝ මේ Chrome OS එක හැදුවේ. දැන් Google Chrome ගත්තාම application වල browser එකේම තියෙනවා තිල්ල දැන්.
ඔව්.
ඒ කියන්නේ browser එකේ application install කරන්න පුළුවන්. extensions වෙනම install කරන්න පුළුවන්. ඉතින් Twitter app එකකුත් දැන් Twitter වලටත් application එකක් වෙනම කවුරුත් install කරන්න හරි අඩුයිනේ.
browser එකේටම
extension එකක් install කරගත්තාම Twitter එක වැඩ කරන්නේත් එතකොට browser එක ඇතුළේම. ඉතින් අර අනිත් දේවල් කරන්න ඕනේ නැහැ කියන concept එක අනුව තමයි මේගොල්ලෝ මේ Chrome එක හදුවේ. ඉතින් ඔය අතර අර cloud services වලට පෙරමුණ ගත්ත කට්ටිය කියන මේ Amazon කියන. Amazon කියන එක ඇත්තරම කියන්නේ මේ අන්තර්ජාලයේ කඩයක්. බඩු විකුණන. ඉතින් ඒගොල්ලෝ මේ අර පුදුම විදිහට මිනිස්සුන්ට නොතේරෙන විදිහට වෙන වෙනේවට අත ගහනවා. දැන් අපි ගිය සතියේ කතා කරා තිල්ල මේගොල්ලෝ මේ Android marketplace එකට මාරුණා කියලා. ඔව්. ඊට පස්සේ Android marketplace එක කියන්නේ දැන් දැනට Android applications ගන්න තිබ්බ එකම එක Google ලගේ App Store එක.
ඔව්.
ඒ වගේම එකක් ඒගොල්ලොත් හැදුවා Amazon ලත්. අර Apple සහ Android වල තියෙන වටිනාකම මේක තමයි තිල්ල. දැන් අපිට බෑනේ iPhone එකට apps දාන store එකක් හදන්න. මොකද අපිට install කරන්න බෑ. ඒගොල්ලන්ගේ ඇතුළෙම ඉන්න ඕනේ. يعني iTunes zone එක නැත්නම් ඉතින් jailbreak කරන්න ඕනේ. නමුත් ඉතින් අර Android වගේ open source OS එකක් පාවිච්චි කරනකොට මෙහෙම අර Google ලගේ විතරක්ම පාවිච්චි කරන්න ඕනේ කියන මතය ඕනේ. ඕන කෙනෙක්ට පුළුවන්. ඉතින් ඒක නිසා Amazon පටන් ගත්තා. ඒගොල්ලොත් apps ගන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ගේ site එක හරහා. ඊට අමතරව තවත් දෙයක් තියෙනවා අපි මේකත් ඒකටම කතා කරමු. දැන් iPhone එකක් හරි එහෙම නැත්නම් අපි tablet එකක් හරි ගත්තොත් දැන් tablet එකක් කිව්වොත් iPad එකක් ගත්තොත් till නะ අපිට app එකක් install කරනවා නම් අපි අනිවාර්යෙන් iTunes වලට connect කරලා iTunes වලින් app එක හොයලා ඒක connect ඒතකොට පරිගණකයක තෝනේ internet connection එක ඒකකින් කරන්න ඕනේ. ඒ වුණාට till නะ අපිට සමහරවිට මේ phone එකකින් උනත් පුළුවන් මේක කරන්න.
ඔව්.
ඒ කියන්නේ දැන් iPhone එකට iPhone එකේ App Store එකේ තියෙන. ඒ වුණාට ඉතින් phone එකෙන් application එකක් හොයනවා කියන එක ටිකක් තියා ලේසි වැඩක් නෙවෙනකෝ. screen එක පොඩ්ඩක් පොඩි ඉතින් ටිකක් වෙලා යනවා. ටිකක් කරදරයිනේ. දැන් Google Android App Store එක ගත්තොත් එහෙම අපිට ඕන computer එකකින් අපිට browser එකේ open කරලා application මේ Android App Store එක ඒක මේ දැන් Amazon ලගේ උනත් කරන්න පුළුවන්. Amazon App Store එකට ගියා. තමන් ආස app එක දිනන select කරා. හැබැයි log වෙලා ඉන්න ඕනේ තියෙන. ලොග්ගලා එක ලොග්ගෙන ගැන ඇත්තරම ඇප් ස්ටෝ එකට යා ලොග්ගලා ඉන්න ඕනේ. එතකොට මේ අපේ Android phone එක සහ ඒගොල්ලෝ ඇප් ස්ටෝ එක අතර communication එකක් හදාගෙන ඉන්නවා මේ GPR සරා 3G හරහා. එතකොට අපි select කරලා ඇප් එක install කරන්න ඕනේ කියලා ඇප් එක click කරාම අහනවා මගේ දැන් phone පහක් තියෙනේ phone පහ පෙන්නලා අහනවා කොයි phone එකද install කරන්න ඕනේ කියලා. මේ phone එක කියලා select කරාම automatically phone එකෙන් ඒ app එක download කරලා install කරලා පෙන්නනවා. ඉතින් මේ වගේව ගොඩක් වටිනවා නේද ඉතින්. නිකක්
අනිවාර්යයෙන්.
දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් iPad එක Steve Jobs කිව්වේ මේ computer වලින් අයින් වෙන කාලේ ආපු revolution එක හැටියට. ඒ වුණාට iPad එකක් ඉස්සෙල්ලාම ගත්තාම මොකද කරන්නේ?
register ගන්නවා.
iTunes වලට කෙනෙක් කරලා. ඉතින් iPad පරිගණක වලින් මාරු වෙන කාලේ ආපු එකට පරිගණකයක් ඕන වුණාම ටිකක් ගත්ත ඒ වගේ. ඉතින් ඕ වගේ ප්‍රශ්නත් ඔය අතරේ තියෙනවා. කතා කරගෙන ඉතින් Amazon ලාගෙනනේ. Amazon ලාගේ තියෙනවා මේ cloud based hosting solution එක. අපේ අයිට තිබ්බ web hosting වගේ මේ ටිකක් advanced, يعني ටිකක් ඉදිරියෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ මේ VPS අර virtual servers කියනවා වගේ තියෙන එකක්. ඒ කියන්නේ අපිට ඕන නම් Amazon cloud එකේ يعني ඒගොල්ලන්ගේ web services වල පුළුවන් මේ website එකක් දාගෙන ඒ වගේ කරන්නේ. දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය web hosting සමාගමෙන් ගත්තාම තියෙන ප්‍රශ්නයක් තමයි සිල්ලා අපේ site එක අමතක physical එක server එක limit වෙලා තියෙන්නේ.
ඔව්.
නමුත් Amazon ලා වගේකින් ගත්තොත් මේක ගොඩක් servers හරහා බෙදිලා යනවා. එතකොට ඉතින් බෑන්ඩ්විඩ්ත් මදි, රිසෝසස් මදි ප්‍රශ්න නැහැ. Amazon ලාට සල්ලි ගෙවන ගානට ඒගොල්ලෝ අපිට වැඩි ගන්නවා.
ඔව් ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අපි අලුත් post එකක් දැම්ම කියලා හිතමු. ඒ post එක හුඟක් ජනප්‍රිය වෙලා hits ගොඩාක් ආවත් එහෙම සමහර වෙලාවට අපි සාමාන්‍ය host කෙනෙක් ගෙන්නම් අරන් තියෙන්නේ මේ බෑන්ඩ්විඩ්ත් ඉවර වෙලා ඒ site එකට යන්න බැරි වෙනවා. ඒකද Amazon cloud එකේ ගත්තාම එහෙම වෙන්නේ
නැහැ. ඔව්.
ඉතින් අවශ්‍ය බෑන්ඩ්විඩ්ත් ප්‍රමාණය ඒගොල්ලෝ දෙනවා නේද? හැබැයි ඉතින් සල්ලිත් ගන්නවා ඒ වගේම.
ඔව්. මේ අපේ මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දෙන්න දැන් ඔය ඔය cloud solution වල ගියාම දැන් ගොඩක් sites මේ Amazon cloud service එක මත depend වෙලා හිටියලා තියෙනවා. ගොඩක් famous site Reddit ඒ වගේ site උත් මේ depend වෙලාද මේ ළඟදී මේ cloud එකේ පොඩි ඒගොල්ලන්ගේ ඇත්තටම architecture එකේ තියෙන ප්‍රශ්නයක් ඉඳා. ඒ කියන්නේ ඒගොල්ලෝ design කරලා තියෙන ප්‍රශ්නයක් ඉඳා ඒගොල්ලන්ගේ අර එක relational database server එකක් වැඩක් function වෙන්නේ නැතුව ගියා ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ ඇත්තටම මේ cloud එකේ ඒගොල්ලන් data centers area තුනක දින එකක් US වල තියෙනවා අනිත් එක මේ යුරෝප් වල තියෙනවා අනිත් එක ඒෂියා වල තියෙනවා. මේ US වල තියෙන එකක මේ ඒගොල්ලන්ගේ elastic cloud කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ ඕනතරම් resources වැඩි කරන්න පුළුවන් කියන අදහස තමයි ඒගොල්ලෝ elastic කියලා කියන්නේ. Virginia වල තියෙන එක server එකක ප්‍රශ්නයක් ඇති වුණා. මේක මේ ඇති වෙලා පැය ගණනක් යනකම් මේගොල්ලන්ට මේක හදා ගන්න බැරි වුණා තිල්න. ඉතින් එතකොට මම හිතන්නේ කොච්චර වුණත් මේ cloud services කොච්චර විදියට හදද්ද මේ technology මත depend වෙන්න බෑ කියලා කියන්නේ මේක තමයි නේද තිල්ල. ඒ කියන්නේ
ඔව් අනේ. ඒ කියන්නේ නමෙන් කියන තරම්ම මේක සාර්ථක දෙයක් නෙවෙයි නේද සමහර වෙලාව.
ඔව් cloud කියලා කිව්වත් ඔන්න ඕකයි ප්‍රශ්නේ. දැන් හැමතිස්සෙම ওই cloud solution එකක් දැන් deploy කරන කට්ටිය දන්නවා. දැන් cloud solution එක deploy කරද්දී web solution එකක් දෙන්න අපි කරනවා කියලා database servers ඕන්නේ තිල්ල. එතකොට මේ database server පහක් විතර උනත් තියන්න පුළුවන්.
ඔව්.
ඊට පස්සේ මේ server පහ අතර data තියාගන්න අපිට එතකොට storage array එකක්. ඒ කියන්නේ hard disk ගොඩක් තියෙන data තියෙන වෙනම array එකක් තියෙනවා. ඉතින් මේ දෙක අතර ඊට පස්සේ සම්බන්ධයක් තියෙන එක data හිටින්නේ මෙතනයි කියලා.
Content delivery network
එකක් ඔව් CD ඔව් content delivery network එකක් වගේ ඇතුලේ ඒගොල්ලන්ගේ local network එක මේ server ගොඩක් අතර තියෙනවා තිල්න. ඉතින් මේ එක දෙකක් අතර communication එක නැවතුනොත් එහෙම මේ site ඔක්කොම නැවතිනවා. දැන් මේගොල්ලන්ගේ උනත් ඒකයි. ඒ කියන්නේ storage array එකක් එක්ක ඒගොල්ලන්ගේ database server එක connect වෙන්නේ නැතුව ගිහිල්ලා. ඉතින් එතකොට slow වුණා site හරියට log වෙන්නේ නැතුව ගියා. ඉතින් ඔය වගේ වෙලා ලොකු ලොකු ප්‍රශ්න ටිකක් ආවා. දැන් ඒගොල්ලෝ නම් කියලා තිනවා මේගොල්ලෝ මේක මෙහෙම වෙන්නේ නැති වෙන්නේ ඒගොල්ලන්ගේ මේ දැන් අර ඇත්තටම කොච්චර කිව්වත් මේවා අර cloud services limit වෙලා තිබ්බා එක එක area වල. දැන් US data center හිටපු කට්ටියට තමයි මේ ප්‍රශ්නේ ආවේ. නමුත් Ireland වල ඒ කියන්නේ Europe වල තිබ්බ එකටවත් Asia වල තිබ්බ ඒවටවත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් ඒ වගේ නිසා ඉතින් cloud වලත් පොඩි පොඩි වගේ ගැටලු තියෙනවා නේ ස්තිල්ල. හැම දෙයකම ඉතින් කොහොමත් හරියටම 100%ක් සා depend වෙන විදියට ගන්න අමාරුයි නේ.
හැම system එකේම මොකක් හරි upset එකක්
තියෙනවා. ඔව්. ඉතින් ඕ වගේ දැන් data ඕ වගේ ලොකු data center එකක් වැටෙනාම වෙන්නේ data අය recover කරලා ඒව up කරගන්න යන කාලය ගොඩාක් වැඩි. ඒ අමතරව අලුත් දෙයක් පටන් ගන්න තිබ්බ Amazon කට්ටිය නේද? Music store එක. music store එකක් කියලා කොට ඇත්තටම අපේ music ඒගොල්ලන්ගේ cloud storage එකේ ඒගොල්ලෝ දීලා තිබුණේ free. සින්දු upload කළා දීලා තියෙන ඒගොල්ලෝ තිල්න මේ දැනට පළවෙනිම දීලා තියෙන Android වලට online music stream කරන්න පුළුවන් අපේ සින්දු. අපිට අප්ලෝඩ් කරගෙන ඕන ඩිවයිස් එකකින් අහන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලෝ තවත් දෙයක් කරලා තියෙනවා. දැන් ඒගොල්ලන්ගෙන් සින්දු සල්ලි දීලා ගත්තොත් මේ ඩිජිටල් කන්ටෙන්ට් ඒගොල්ලෝ නොමිලේ අර හෝස්ටින් එකට දෙනවා. අර ඒගොල්ලෝ දෙන ස්පේස් එකට අමතරව තව අර සින්දු වලට ඒ ස්පේස් එක ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේ දැන් ගොඩක් දේවල් මේ ස්ට්‍රීමින් කියන පැත්තට මාරු වෙනවා නේද? ඉතින් ස්ට්‍රීමින්
වල Amazon ලා කාලින්ග මේ සතියේ තවත් මේ දෙයක් අනවුස් කරන්නේ. ඒගොල්ලෝ මේ අනවුස් කරා ඇමරිකාවේ තියෙන ලයිබ්‍රරිස් 10,000 කට ඊට වැඩි ගණනක් ක පොත් ගන්න පුළුවන් කියලා. මේ ඒ කියන්නේ ලයිබ්‍රරි එක පාවිච්චි කරන විදිහට පොත සල්ලි වලට ගන්න නැතුව ලයිබ්‍රරි එකකින් පොතක් ගන්න විදිහටම ඒගොල්ලන්ගේ අර Kindle මේ ඒක බුක් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් කියලා. ඒක මම හිතන්නේ ලොකු මේ පියවරක් ඒගොල්ලන්.
ඔව්. ඉතින් දැන් ගොඩක් පොත් කියවන එක සහ පොත් ලියන අයට ආදායම් වැඩි වෙලා තියලා කියනවා මේ Kindle. ඒ කියන්නේ e content delivery ක්‍රම නිසා. ඉතින් ඒක ගොඩක් ලේසි තියෙනවා. දැන් පොතක් ගන්න ආසන නම් දැන් හරි ලේසිනේ තියෙනවා. ඉස්සර නම් කඩේකට ගිහිල්ලා පොත බලලා පොතේ පිටු දිග අරලා බලලා හොඳද නරකද කියලා බලලා එහෙම නැහනේ. දැන් මම වුණත් දැන් ඔන්ලයින් ගිහලා ටග් ගාලා පොත බැලුවා පිටු දෙක තුනක් කියලා බැලුවා ඔන්ලයින් මේ ටග් ගාලා ක්ලික් කරාම ඒක කෙලිම Kindle එකට හරි iPad එකට හරි ඩවුන්ලෝඩ් වෙනවා. මම iPad එකේ ටිකක් කියවක ඉඳලා කම්මැලි තුනක් කම්පියුටරේ නම් කියවන්නේ කියලා ගියාම කම්පියුටර් එකේ Kindle app එක open කරපු ගමන් අර මම iPad එකේ කියවක ඉඳිය දැනට ටග් ගාලා මාරු
වෙනවා. ඔව් iPad එකෙත් මේ හැම දෙකටම වඩා ලොකුම වාසිය තියෙන්නේ පොත් කියවන එක තමයි නේද?
ඔව්. ඉතින් ඒක නිසා දැන් පොත් කියවන එක ගොඩක් අය සාර්ථකයි මේ ebook. දැනට මම හිතන්නේ මමත් දැන් සල්ලි දීලා පොතක් ගන්න. හැබැයි මෙහෙම දෙයක් තියලා දින කොච්චර වුණත් අර පොතක් අතේ තියාගෙන දිග අරලා බලනවා වගේ ගතියක් නෑ නේද? මේ නිකන් අපි digital පොතක් කියන තිල්ලට ඒක තේරෙලා නැද්ද? නිකන් physically පොතක් ඒ සුවඳයි ඒක නිකන්
කොලේ ඒගොල්ලෝ හුඟක් මේ يعني user interface එකෙන් උත්සාහ කරනවා පිටු පෙරලෙන විදිහ ඒ වගේ දේවල් එක පොතකට ගොඩක් කිට්ටු කරන්නේ. ඒත් ඉතින් ඇත්තම පොතක් කියන ෆීලිං එක තාම එන්නේ
නැහැ. ඔව්. ඉතින් ඒක නිසා මේ ඔයගේ දේවල් දැන් එන්නේ නැහැ ඩිජිටල් මාරේන මේ ප්‍රශ්නෙකට ගිහිල්ලා අපි තව මොන හරි කතා කරමු නේද?
ඔව්. SMS වලින් මම අහන්නේ අපෙන් DDR3 VRAM කියන්නේ මොකද්ද කියලා
අහනවා. ඔව්.
DDR3 කියන්නේ ඉතින් DDR2 වලට පස්සේ ආපු බෑන්ඩ්විඩ්ත් වැඩි RAM එකනේ.
ඔව් RAM versions එන RAM වල එක එක જાති වෙනවා. දැන් පරණම කම්පියුටර් වල අපිට තිබ්බා කාමන්නේ SD RAM කියලා.
ඔව්
SD RAM වලින් පස්සේ ආව DDR කියලා. ඊට පස්සේ DDR2 කියලා ආව. දැන් ඒකේ DDR දැනට යන අලුත්ම memory එක තමයි DDR3.
ඔව් VRAM කියන්නේ එතකොට graphics card එකේ මේ
video RAM කියන්නේ.
video RAM කියන එක මේ ඒක තමයි frames buffer කරන් තියන්නේ.
ඔව් ඉතින් ගොඩක් වෙලාවට VRAM කියලා ගොඩක් වෙලාවට සමහරලාට විජේ කාඩ් වලත් ගන්නවා. සමහර ලැප්ටොප් වගේ ගත්තාම මේ ගොඩක් වෙලාවට වෙන්නේ තියෙන මේ main memory එක يعني කම්පියුටරේ තියෙන ප්‍රධාන memory එක තමයි මේ VRAM වලට share වෙන්නේ.
ඔව්.
ඒක නිසා ওই දෙකක් තියෙනවා dedicated සහ non dedicated කියලා. ඉතින් ඒක නිසා ඔය බලන්න ගියාම ගන්න ගොඩක් වෙලාවට අර අපි කලිනුත් කියලා තියෙන නේ තියෙන මේ විජේ කාඩ් එකක් ගන්නවා නම් වැඩිම හොයලා බලන්න ඕනේ මේ කොච්චරක් RAM තියෙනවද කියන එකට වඩා RAM එකේ ස්පීඩ් එක සහ පාවිච්චි කරන මේ GPU එක يعني graphic processor එක මොකද්ද කියලා නේද?
ඔව්.
සමහරවිට ගොඩක් අය බලන්නේ RAM. දැන් මන් නම් Unity එකේ ගී ගමන් කියන්නේ මේ 512 VG එකක් දෙන්නද? 1GB VG එකක් දෙන්නද? ජාතිය මොකද්ද? කාඩ් එක මොකද්ද?
මොකොත් අහන්නේ නැහැ නේද?
කියන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ memory එකෙන් තමයි මේ අපි පරිගණකයක් ගන්න ගියාම උනත් තිල්න අපි දෙකක් බලනවනේ. CPU එක මොකද්ද? memory කොච්චරද? ඔය දෙකනේ බලන්නේ. graphic card එකක් ගන්න ගියත් අර පරිගණකයක් ගන්න ගියා හා සමානව බලන්න ඕනේ. processor එක මොකද්ද ඒකේ තියෙන එක? memory කොච්චරද කියලා. ඉතින් ඒ දෙකෙන් තමයි ගොඩක් සමාලයට මේ ගොඩක් game වලට 512 හොඳටම ඇති නේද? ඔව්. ඔව්. අපි
යමු. මම අවශ්‍ය අර මේ තව card එකත් එක්ක යන shader versions. ඒක DirectX
version කොච්චර support කරනවද?
ඒ වගේ දේවල් තමයි අදගත්තේ.
ඔව්. දැන් ගොඩක් වෙලාවට game ගහන ගියාම ප්‍රධානම බලන්න ඕන එකක් තමයි game එකේම තියෙනව නේද VGA card requirement එක.
ඔව්.
මේ DirectX version එක තියෙන්න ඕනේ. shaders උත් ගොඩක් වෙලාවට කියලා තිනවා මේ වගේ තියෙනනම් මෙච්චර FPS එකක් එනවා කියලා නේද තිල්ල. මයික් එන.
යලවිලා බලන්න බයර් එකේ
පොඩ්ඩක් රැඳින්න අපේ මේ මයික් ප්‍රශ්නයක් ආ. මේ මලින්තත් එක මයිකේ මාරු කරන මලින්ත කතා කරන්නේ. මලින්ත නිවුස් කියපන්.
ටෙස්ට් හරින ජගත් අහලා තියෙනවා අපෙන් මේ ගේම් සම්බන්ධ ප්‍රශ්නයක්. එයා කියනවා මේ Diablo 3 පරිගණක ක්‍රීඩාව මේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරහලු. අපි මේ ඔයාලට කොපිරයිට් පයිරට් ඒව ගැන කතා නොකලත් මේ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. හැබැයි Diablo 3 එක තාම රිලීස් වෙනවත් නැහැ ගාලින්ග. ඒගොල්ලෝ කියන්නේ තාම ඩේට් එක අනවුස් කරලා නැහැ. හුඟක් කාලවලට මේ අවුරුද්දේ අන්තිම වගේ තමයි මම හිතන්නේ අනවුස් කරන්නේ.
මේ තිලින පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි ගොඩක් අයට මේ කියලා තියෙනවා මේ දැන් ওই ගොඩක් අය කරන්නේ ওই වෛරස් හරහා මේ අපි හිතන්නේ ඔය ටෙක්කදා මැගසින් එකෙන් මේ ගැන කතා කරලා තියපා. ඔයගේ බොරු මොකක් හරි එකක් රිලීස් කරනවා. ඩවුන්ලෝඩ් කරගන්න.
ඒ කියන්නේ Diablo 3 කියන්නේ හුඟක් දෙනෙක් මේ බලාපොරොත්තු වෙන ගේම් එකක්නේ. ඒ වගේ ජනප්‍රිය දේවල් වල නම් දාලා මේ කටිය ටොරන්ට්ස් වලට අප්ලෝඩ් කරන එක එක ෆයිල්ස්.
ඔව්.
ඉතින් ඒ වගේ එක තමයි මම හිතන්නේ මේ ජගත්ත හම්බ වෙලා තියෙන්නේ.
ඔව්. අපේ අය හරිම කැමතිනේ අලුත්ම එක පාවිච්චි කරන්න.
ඔව්.
ඉතින් ඒක ගොඩක් අයගේ තියෙන මෙන්ටැලිටි එක තමයි මේ අලුත්ම වර්ෂන් එක මාගා තියලා කිව්වා මම් පොර ජාතකය කියනවා වගේ. يعني මම නම් Windows 8 පාවිච්චි කරන්න කියලා කියන අර ආසයිනේ. අනික ඉතින් ගොඩක් අය මේක වරදක් කියනත් බෑ. ඉතින් අලුත් දෙයක් අත්හදා බලන්න ආසයිනේ. ඉතින් අපි උමත් ආසින අලුත් වර්ෂන් එකක් ගන්න මොන වගේද කියලා බලන්න. මේක අර වෛරස් බෙදාහරණ කට්ටිය මේ පාවිච්චි කරනවා මේ අපිව මෝඩය කරන්න වගේ. ආ මෙන්න අලුත් රිලීස් එක ෆිල්ම් වලත් තියෙනවා තිලින. ෆිල්ම් උනත් මෙන්න අලුත් ෆිල්ම් එක කියලා ඉතින් කට්ටිය ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඒක වෛරස් එකක් ඉතින්.
ඔය
ඊට පස්සේ ඉතින් ටෙක් කතාවකට ප්‍රශ්න තමයි මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරා ඒක ප්ලේ වෙන්නේ ඔයගේ කියලා නේද? ඒ නිසා පොඩ්ඩක් පරිසං වෙන්න ඕනේ ඔයගේ ඩවුන්ලෝඩ් කරනකොට.
ජගත් ඒක මහල් තියෙනවා මේ RAR විදිහට කම්ප්‍රස් කරලා තියෙන ෆයිල් එක පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා නම් කොහොමද ඒක මේ ඒක අයින් කරගන්න කියලා. ඒක ඉතින් ලේසි ක්‍රමයක් නැහැ නේද? බ්‍රූට් ෆෝස් එකක් තමයි කරන්නේ. නේරට ඒක තේච්චර තේරුවන්නේ ගොඩක් වෙලාවට ඉතින් තමන්
පොඩි පාස්වර්ඩ් එකක් දාලා නම් තියෙන ඉතින් ගොඩක් වෙලාවට බ්‍රූට් ෆෝස් කරන්නේ මම එනවා.
ඔව්. හැබැයි ඉතින් ලොකු පාස්වර්ඩ් එකක් තමන් ඒක ඩවුන්ලෝඩ් කරපු තැන පොඩ්ඩක් කමෙන්ට්ස් වල වගේ හොයලා බලන්න ඕනේ.
තවත් ප්‍රශ්නයකට යමු නේද? රයන් අපේ chat එකේ අහනවා මේ මලින්තගේ ප්‍රශ්නය යන්නේ. මේ Core 2 Duo සහ Dual Core හා Pentium D processor architectures ගැන කතා කරන්න කියලා. මම හිතන්නේ කතා කරොත් එහෙම ලේසියෙන් සරලව කිව්වොත් එහෙම Pentium D තමයි ඉස්සෙල්ලාම ආපු එක. ඊට පස්සේ ඒගොල්ලෝ පොඩ්ඩක් එක වෙනස් කරලා Dual Core කියන එකට මාරුනා. ඊළඟට Core 2 Duo කියන එකට ආවා. මේ දෙක අතර වෙනස තමයි දැන් Dual Core එකක තියෙන්නේ මේ physical die එකයි. ඒකට cores දෙකක් වැඩ කරනවා. Core 2 Duo එකේ physical cores දෙකක්, ඒ කියන්නේ process දෙකක් physically වෙන වෙනම තියෙනවා. ඒ දෙක අතර තමයි වෙනස තියෙන තින් version වශයෙන් ගත්තොත් එහෙම D එක dual core core 2 duo.
ඔව්. ඒ ඔක්කොම කාලෙක ඉතින් නම් වශයෙන් ගත්තොත් නම් ඒගොල්ලන්ගේ මේ වෙනද නම් නේද?
ඔව්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම i5 එක ගත්තොත් තිලින ගොඩක් වෙලාවට මේ i5 එකයි core 2 duo එකයි performance අතින් ගත්තොත් එහෙම දෙකම එක සමානයි වගේ. ඒ කියන්නේ performance සහ දැන් සමහර අය මේ හිත දැන් ගොඩක් පාවිච්චි කරන ඇප්ලිකේෂන් සමහර අයට මේ දෙක අතර difference එක තේරෙන්නේ නැහැ වගේ තිල්ල. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේ අර ගන්නකොට තමන් කරන්න යන්නේ මොකද්ද කියලා. ඉතින් පොඩ්ඩක් ඒ ගැන හිතවනම් හරි.
ඔව්. අපි කලිනුත් කතා කරපු ජනප්‍රිය මාතෘකාවක් තියනවා ගාලින්ග.
ඔව් හරියටම කියමුකෝ තිල්ල නේද? මේක ටිකක් කට්ටිය ඔය හැමෝම ඔය Core 2 Duo Dual Core ප්‍රශ්නයක් තියෙනවානේ.
ඔව්.
Pentium D, ඒ කියන්නේ මුලින්ම මේ අර dual core කියන concept එකට ආපු එකේ ඇත්තටම උනේ Pentium 4. ඒ කියන්නේ Prescott කියලා දින process තියෙන තිල්ල. ඒ process දෙකක් එක processor එකක් ඇතුලේ high කරලා වගේ එකක් තමයි ඇත්තටම උනේ. ඒ කියන්නේ process දෙකක් ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ Core 2 Duo processor එක ආවේ ඊගලංගේ next generation. ඒ කියන්නේ ඇත්තටම අර Intel ලගේ ගොඩක් කතා කරන්නේ මේ කොච්චර චූටියටද හදන්නේ කියන එක අනුව මේ අර 65 nanometer platform එකට හදපු එකක් තමයි මේක මේ කියන්නේ. මේගොල්ලන් අර සීරීස් එක ඒ ආකිටෙක්චර් එක ඒගොල්ලෝ හැදින්නේ කෝ කියලා. සෝ ඉතින් මේක අලුත් ප්‍රොසෙසර් ටෙක්නොලොජි එකක්. අර Pentium 2 ඉනම් Pentium 3 ඕ Pentium 4 වලට මාරන වගේ ප්‍රශ්නයක් තමයි මේ දෙක අතර වෙනස තියෙන. ඉතින් අර දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අර Pentium D ප්‍රොසෙසර් එකේ 3.8 වගේ යන එකකට වඩා අනික මේ ගොඩක් ප්‍රශ්න තියෙන මේ Pentium D process තිල්න රත් වුණා ගොඩා. ඉතින් ඒ process වල ප්‍රශ්නත් අයින් වෙලා තමයි මේ ආවේ dual core 2 duo වලට. ඒ කියන්නේ heating problem මේ වගේ ඒවා ගොඩක් හදලා power consumption කළා. අනික තව එකක් වුණා තිල්න මේ core 2 මේ ඩුවල් කෝර් ප්‍රොසෙසර් ආපු ගම මේ වගේ ගොඩක් උනේ දැන් කෝටු ඩුවෝ එකටද පොඩ්ඩක් පහල ගණේට තමයි මේ කෝ ප්‍රොසෙසර් ඇදී ඩුවල් කෝ ඒවැ දැන් ගත CPU ස්පීඩ් ගත්තත් ගොඩක් මේගොල්ලෝ අඩු කළා තමයි හැදී දැන් ඉස්සර නම් අපි ගොඩක් ලොකු ප්‍රොසෙස් ගිගාහර්ට්ස් ගානක් හැදුවට පස්සේ තේරෙනවා මේ ගිගාහර්ට්ස් ගාන මේ 3 ගිගාහර්ට්ස් පැන්නට පස්සේ තිල්ල ටිකක් අමාරුයි කියලා මේ ෆ්‍රීකවෙන්සි සයි ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි එකෙන් ටිකක් මේක මේන්ටේන් කරන්න දැන් Pentium 4 වෙලා 3 ගිග ගියාට පස්සේ ස්ටේබල් නෑ වගේ ගතියක් ඒගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලෝ ඊළඟට ලෙවල් එකේ තමයි මේ ප්‍රොසෙස් ගාන වැඩි කරන්නේ ඒ කියන්නේ මල්ටිපල් ප්‍රොසෙසර්ස් ගානකට වැඩි කරා ඒගොල්ලෝ ඒ කරේ එන ඒ කියන්නේ ඇත්තටම කම්පියුටර් ගේ වෙන processing එක processors කීපයක් අතර බෙදලා දුන්නා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් එහෙම dual core 2 duo processor එකක් 2.8 එකක්. ඇත්තම ගත්තොත් මේක 2.8 ඒවා 2 දෙකක් වගේ. HT තිබ්බත් ඔක හතරක් වෙනවා. ඒ වගේ වෙන එක. ඉතින් එතකොට උනේ තිල්ල මේ අර multi CPU පාවිච්චි කරන්න හදපු program වලට ඒගොල්ලන්ගේ අර දෙන task එක මේ process අතරේ බෙදා හැරියා. එතකොට කරන දැන් ගොඩක් මේවා තේරෙන්නේ තිල්ල film encoding decoding වගේ කරනවන ගොඩක් CPU පාවිච්චි කරනවන මේ දෙක අතර යනකොට ගොඩක් ලොකු වෙනසක් තියෙනවා මොකද processor දෙකකින් ඒ දේ සිද්ධ වෙන නිසා. ඉතින් ගොඩක් වෙලාවට අර බලන්න ඕනේ තමන් පොඩ්ඩක් ගන්නකොට තමන් කරන්න යන දේ සහ ඒ තමන් පාවිච්චි කරන application මේ course වලට තියෙනවද නැද්ද මේ කියලා පොඩ්ඩක් වෙලාට ඉතින් dual core සහ core 2 duo අතර ලොකු වෙනසක් නැහැ මේ processor වල speed සහ performance බැලුවම සමහරවිට තේරෙන්නේ නැති වෙනස්කම් තමයි තියෙන්නේ මේවා architecture වල වෙනස්කම් තමයි ගොඩක්ම තියෙන්නේ ප්‍රශ්නකට මාරුවෙමු අපි
අපි කලින් කතා කරපු මාතෘකාවක් තියෙනවා කලින් ටිකක් කතා කරන්නද දමිත් තහන අපෙන් ජංගම දුර්ගතන වලින් කතා කරන වෙලාවල අකුණු වදින අවධානාවක් තියනවාද කියලා.
මෙහෙම ඉතින් ගැල්ලමෙක් එක්ක කතා කර කර බොරු කියනවා නම් ඉතින් අකුණු ගන්නවා. ඒක ඉතින් කොහොම කතා කරත් සමහරවිට වදිනවා නේද ඉතින් ලෑන් ෆෝන් එක ගත්ත. ඇත්තටම කතා කරොත් එහෙම අකුණු ගන්නවා කියන එක සරලව අපි මම දන්නේ මේක Google group එකෙත් කතා වුණා නේද තිල්නේ. මම දන්නේ ලොකු විස්තර මන් දැක දාලා දිනවා. ඇත්තටම සරලව කතා කරොත් එහෙම වෙන්නේ දන හරින ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් হাই වෝල්ටේජ් එකක් ආවොත් එහෙම තිල්න දැන් දැකලා ඇති මේ දන අග්‍රේන ඍණ අග්‍රේට කරන්ට් එක පනිනවා হাই වෝල්ටේජ් එහෙම දැකලා තියෙනයි දැකලා ඇති මේ අර ටෙස්ලා කොයිල් එහෙම කියලා හදන්නේ হাই වෝල්ටේජ් ආවහම ඒවා ස්පාර්ක් වෙලා තවත් තැනකට යනවා මේකම තමයි වායු ගෝලෙත් වෙන්නේ වායු ගෝලේ ඉහළ ඒ කියන්නේ වලාකුළු මඩ මතකද දන හරි ඍණ හරි දෙකෙන් එකක් විද්‍යාවනේ වෙන කරේ ඉතින් හරියටම ඕවා මතක නැහැ. ද චැට් රූම් එකේ කවුරු හරි දන්නවනේ කියන වලාකුළු මම හිතන්නේ දන වුණාම පොළව හිටින්නේ ඍණ විදිහට. ඉතින් මෙහෙම ආරෝපණයක් ඇති වුණාම වෙන්නේ එක ප්‍රමාණයකට ආවම ඒ කියන්නේ වැඩි වෙලා ආරෝපණය වැඩි වුණාම වෙන්නේ තිල්න දන සිට ඍණ දක්වා මේ ආරෝපණ පණිනවා. මේ පණින එක තමයි මේ අකුණු කොටනවා කියලා ඇත්තටම සිද්ධ වෙන්නේ තිල්න. ඒ හැබැයි එතකොට දැන් අපි හැමෝම දන්න දෙයක් තමයි විදුලිය ගමන් කරන්නේ ෂෝටස් පාත් එක. ඒ කියන්නේ කෙටිම ලේසිම මාර්ගෙන් තමයි විදුලිය ගමන් කරන්නේ. ඉතින් ඒක තමයි අර දැකලා තියි දැන් අපි ඒරියා එකක් ගත්තොත් අකුණු ගහපු තැනක් නැත්තම් ඒක ගොඩක් වෙලාවට උසම තැනට තමයි අකුණු ගහන්නේ තිල්නේ. උසම ඒකට හේතුව තමයි ඒක තමයි පොළොවට සම්බන්ධ වෙන තියෙන කෙටිම මාර්ගය. මොකද කෙටිම සහ දැන් විදුලිය ගමන් කරන්න පහසු. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් වාතය හරහා විදුලියට ගමන් කරන්න අමාරුයි. නමුත් ගහක් වගේ ගත්තාම මේ ගහ තෙත ගති එහෙම තියෙන නිසා මේක හරහා ගොඩක් වෙලාවට අකුණු ඒ කියන්නේ විදුලියට ගමන් කරන්න ලේසි. ඒක ඉතින් හොඳම වැඩේ තමයි අපි ගත්තොත් දැන් වයර් එකක් හරහා කරන්ට් එක ගියාට අපි ප්ලාස්ටික් කැල්ල කෙල්ල කරන්ට් එක යන්නේ නැහැ නේද තිල්ල. ඉතින් ඒ වගේ අර මේ මොකද ඒක සන්නායකයක් හරහා තමයි ගොඩක් වෙලාවට මේ විදුලිය යන්නේ. ඔය සන්නායකයේ ගොඩක් වෙලාට වෙන්නේ උසම තැනක් තමයි අකුණ වදින්නේ. එතකොට හැබැයි මෙහෙම දෙයක් වෙනවා. අකුණක් එක තැනකට වැදුනට පස්සේ තිල්ලේ වාතයේ හරිය අයනීකරණය වෙනවා.
ඔව්.
අයනීකරණය වුණාම වෙන්නේ දෙවෙනි එකත් තුන්වෙනි එකත් ගොඩක් වෙලාට එන්නේ. ඒක කියන්නේ අර අකුණු හත ගහනවා. ඔයගේ කතා කියන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාට ඒ හරහා එන්නේ. ඉතින් ගොඩක් අයගේ පොඩි මත තියෙනවා මේ අකුණු ගහන වෙලාවට කරන්න අරක දේවල් කියමුක නේ තිල්ලේ.
ඔව්.
තමන් ඉන්න තැන තියෙන උසම දේ තමන්න බඩුම තමයි
on the spot
on the spot තමයි. ඒ කියන්නේ දැන් අපි උදාහරණ ගමු වෙලක් මැද්දේ අකුණු ගහන වෙලාවට හිටියොත් එම් උසම තැන ගොඩක් වෙලාට එන්නේ තමන්නේ. එතකොට තමන්ට තමයි වදින්නේ. නමුත් ගස් ගොඩක් තියෙන තැන තමන් හිටියොත් එහෙම ගොඩක් වෙලාට තමන්ට අකුණු වදින්න තියෙන ප්‍රමාණය ගොඩක් දුරට අඩුයි. ඒ කියන්නේ තමන් නෙමෙයි උසම තැන ඉඳලා. ඊළඟට තිල්න ගත්තොත් එහෙම
ඒ කියන්නේ කාලෙක මේ සුදාරකට අකුණු ගහන්න තියෙන chance ගඩේ.
ඔව් දැන් සුදාරකයි මලින්ත එක ළඟ තීටියොත් එහෙම ගොඩක් වෙලාට මලින්තව තමයි ගහන්නේ. ඔබ සුදාරකයි උස නැති හින්දා හැබැයි දැන් බලාකුළු try කරන්නේ සුදාරකට ගහන්න මොකද ඌ කියන බොරු වලට. මේ ඒ වගේ තමයි සුදාරකව දන්නේ නැති කට්ටියට කියන්නේ නෝ මේ sudaraka.com කියලා සුදාරක කියන්නේ කවුද කියලා බලන්න කියලා.
ඔව්. ඉතින් මේ ගර්ල් වලින් බයින බනින්නේ මේ කෝල් ගණිද්දී.
හරි. කෝල් ගණිද්දී කිව්වම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ලෑන්ඩ්ලයින් එක පාවිච්චි කරනවා කියම තියෙන ලකුණු ගහන වෙලාවට.
ඔව්.
මේ අකුණු ගහනවා තිල්ල ගොඩක් වෙලාට අකුණ කෙලින්ම වදින්න ඕනේ නැ මේ ෆෝන් එකට. ඔය අකුල් දැන් වයර් එන ඒවා. ඒ කියන්නේ ලෑන්ඩ්ලයින් තියෙන අකුණු ගහන තිල්ල ඈත කොහෙට හරි. සමහරවිට ඈත ලයිට් කණුවකට හරි ගැහුවාම මේ ලයිට් කණුවේ හරහා මේ වයර් දිගේ යම් කිසි වෝල්ටීයතාවයක් එනවා. ඉතින් මේවා වළක්වන්න ගොඩක් වෙලාට මේ ටෙලිෆෝන් කණුවල ඈත් වයර් හයි කළා. මේවා දැන් ගෙදෙට්ට දුන්නාම දැකලා තියෙන අර ගේවිලියේ පොඩි පෙට්ටියක් හයි කළා. ඒකට ඈත් වයර් එකක් ගහලා කරනවා. ඒක
කරන්නේ ෆියුස් එකක් එහෙම දාලා.
ඒක ෆියුස් එකක් එහෙම දාලා. ඒකෙන් උත්සාහ කරන්නේ අර වයර් එක දිගේ අකුණු සැරයක් ආවොත් කෙටිම මාර්ගයේ පොළොට යන්න නෑ උත්සාහ කරන්නේ. එතකොට අපේ කන හරහා පොළොට යනට අර වයර් එක දිගේ පොළොට යන එක ලේසි. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඒ හරහා තමයි යන්නේ. නමුත් අපේ අය කරන්නේ අපේ කුඩු කාර්යයේ අර මුන් ගිහිලා කරන්නේ අර ලයිට් කණුවල තියෙන ඈත් වයර් කපනවා. තඹෝල්ට කරනවා. ඉතින් ඔයගේ වුණාම ඉතින් ටිකක් අර විදුලිය මේ පොලොට යන්නේ තු ගෙදෙට්ටම ඇවිල්ලා වදිනවා. ඉතින් ඒක නිසා අකුණු කොටන ලාට ෆෝන් එක පාවිච්චි කරොත් දෙයියන්ගේ පීට. ඊළඟට ප්‍රධාන මාර්ගයක් තමයි ගෙවල් වලට අකුණු එන්නේ මේ ලයිට් වයර් දිහා. කරන්ට් වයර් දිගේ. ඒ ලයිට් කණුව වලට ගැහුවා මේ කරන්ට් වයර් එක දිගේ ඇවිල්ලා අපේ ගෙදර ටීවී එක දැන් ප්ලග් එක ගහලා තියෙනවනම් ටුම් තමයි. ඊළඟට ආය අකුණු එන ක්‍රමයක් තියෙන ඇන්ටනා වලට. මොකද ගොඩක් වෙලාවට ඇන්ටනා තියෙන්නේ ගෙදෙට්ටට අවුසින්. එතකොට අකුණ ගහන්නේ ඇන්ටනායකට. ඇන්ටනායකට ගහුවම ඇන්ටනායක හයි කරනවට කියන ප්‍රධාන දෙයක් තමයි ඇන්ටනාවේ ඇන්ටනාව හයි කරනවට බටේ නම් අඩුම වශයෙන් අඩි දෙකක් උඩේ නම් පල්හැඩෙන් උඩට පොඩ්ඩක් තියෙනවා. ඒ වගේ මේ බටේ තිලින ග්‍රවුන්ඩ් කරන්න ඕනේ. ඒක පොළව යටට බස්සන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාට අර වයර් එක දිගේ ටීවී එකට එන්න තියෙන හැකියාව අඩුයි. ඉතින් අකුණු ගහනවා නම් කරන්න ඕනේ ප්‍රධාන දේ තමයි ටීවී එකෙන් ඇන්ටනායක ගලවලා ටීවී එක ප්ලග් එකකින් අයින් ගලවන්න ඕනේ. එතකොට ක්‍රම දෙකකින් එන අකුණු වරකේනවා. මොකද කරන්ට් එක දිගේ යන ගොඩක් අය කරන්නේ ස්විච් එක ඔෆ් කරලා නිකන් ඉන්නවා.
ඔව්.
ඒක වැඩක් නෑ. ඒක කරාට තේරුම් ගන්න නෑ. මොකද ස්විච් එකෙන් පොඩි ඔෆ් කරා කියන එක අකුණ අර කරන්ට් එකෙන් නෑ වගේ නවත් ඉන්නේ.
ඔව්. ඒක ටිස්. හැබැයි දැන් ඇන්ටනා වයර් එක කලින්ක මේක ළඟ තිබ්බත් ඒත් ඉතින් එන අකුණ කොච්චර සරද කියනවනම් ඒක මේ එළියට පයින්නවා.
එළියට පයින්න. ඉතින් ගොඩක් වෙලාවට වයර් එක එළියට දාන එක තමයි හොඳම වැඩේ. නැත්තම් අර ඉස්සර නම් අර මතක ඇති දැන් තාත්තලෙන් එහෙම අහන්නේ ඒ කාලේ අර AM රේඩියෝ අර බැටරිය වලින් දුවන රේඩියෝ තියෙන කාලේ පොල් ගස් දෙකක් හරහට කම්බියක් ඇදලා තමයි රේඩියෝ එකට ඇන්ටනායක් ගන්නෙ.
ඔව්.
මේව හයි කරපු කාලේ තියෙන මේ ග්‍රවුන්ඩින් ස්විච් එක. ඒ කියන්නේ ඇන්ටනායකන් ඉන වයර් එක කෙලින්ම පොළොවට සම්බන්ධ වෙන පොඩි ස්විච් එකක් දාලා තියෙ. පොඩි ස්විච් එකක් නෙමෙයි අර උඩින පළයට දාන මේන් ස්විච් එකක් වගේ එකක්.
ඔව්.
ඒතර රේඩියෝ ගහන්න නැතිලට ඒක කරලා තිබ්බා කුණක් අව ටික් ගාලා අර ගහලා ආයලා පොළොවට යනවා තිල්ල. දැන් ඔය අකුණු සන්නායක හයි කරනවා කියලා කරන්නේ තිලින ඕකනේ. ඒ කියන්නේ අකුණු සන්නායක කියලා හයි කරන්නේ උඩ තැනක්. ඒ කියන්නේ හැමතිස්සෙම වහල්ට උසින් හොඳ සන්නායකයක් හයි කළා ඒක ග්‍රවුන්ඩ් කරනවා. එතකොට අර සාමාන්‍ය වයර් එකකට වඩා මේ වයර් ගොඩක් ඝනත්වයෙන් යුක්ත හයි කළා තියෙන නිසා අර ගොඩක් ඇම්පියර් ප්‍රමාණය නේ ඇම්පියර් ප්‍රමාණය භූගත කරන්න ලේසියි. එතකොට වෙන්න තියෙන හානිය ගොඩක් අඩු
වෙනවා. අකුණු සන්නායකයෙන් වෙන්නේ අකුණු වදින නැති එක නෙමෙයි ඒ සන්නායකර අකුණු වදිනවා.
හරි. දැන් අපි හිතමු අපිට ලැප්ටොප් එකක් තියෙනවා තිල්න. මම ප්ලග් එකෙන් ගලවලා ලැප්ටොප් එක මං ගේ ඇතුලේ නම් ඉන්නේ. මම මේකට මොඩම් එකක් ගහගෙන ඉගෙන HSDP වගේ වයර්ලස් මොඩම් එකක් ගහගෙන ඉන්ටර්නෙට් ගියොත් අකුණු ගහන්න තියෙන්නේ අකුණක් ගැහුවත් ගහන්නේ ඕක නිසා නන් නෙමෙයි.
ඔව්. ඒ කියන්නේ ඕක මේකට මේ කියන්නේ කෙලින්ම බලපෑමක් නැහැ.
කෙලින්ම බලපෑමක් නැහැ. අකුණු ගැහුවත් ගහන්නේ බොරුවක් කියලා මම කරලා කවුරු හරි එන ගහපන් කියලා කියලා වදිච්ච එන එකක් හරි.
ළඟ
යන එකක් හරි. නැත්තම් ගෙදෙට්ට ගහලා අකුණක් ගැහුවා වගේ ඒ වගේ ප්‍රශ්නයන් නිසා තමයි එන්නේ. ඒ කතන්දරේම තමයි තිල්ල මොබයිල් ෆෝන් වලට. මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරා කියලා මොබයිල් ෆෝන් එකට අකුණු වෙන්නේ නැහැ. ටෙස්ට් කරන්න ඕනේ නම් ඔච්චරම කියනවනම් කවුරු හරි හොඳට අකුණු ගන්න වෙලාවට බිම ෆෝන් එක පොඩි පුටුවක් ගෙනහිල්ලා පාරෙන් තියලා ඩයල් කරලා නම්බරයකට තියලා තියන් අකුණු ගන්නද කියලා.
හැබැයි
හැබැයි මෙහෙමයි එතන තියෙන උසම දැන ඉතින් ෆෝන් එක නම් එකට අකුණු ගන්නවා. හැබැයි ඉතින් දැන් අකුණු ගන්න නැහැ කියලා අර වෙලමැද්දට කියලා කෝල් එකක් ගන්නවා. එහෙම හැබැයි ඉතින් හොඳම දේ තමයි ටෙක් කතරලින් අහලා කරා කියලා කියන්න හම්බ වෙන්නේ. මොකද වදිනවනේ
ගොඩක් කාලෙක මේ පත්‍රවල තියෙන දේවලුත් එක්ක මේ අකුණු වලින් අනතුරු වෙච්ච කට්ටියගේ කතාත් එක්ක බලද්දි ඉතින් මේ කාලේ කාලින්ග මේ ෆෝන් එක කතේ නැති එක්කනේ නැහනේ.
ඔව්.
ඒ කියන්නේ පාරේ අනතුරක් වෙන හැමෝගම ගාවම ෆෝන් එකක් තියෙනවා.
නෑ ඉතින් මෙහෙම මලක් කඩාගෙන යාම දිල්ල මතක නෑනේ අකුණු ගහනවද කොහෙද ඉන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. වෙල මැද්දටලා අර පොළොවේ පස් හාරහාර නියපොත්තෙන් මෙහෙම මෙම කර කර කැරක් කැරකි වටේ තියෙන ගස් කඩ කඩ ඉන්නවනේ
උස තැන් ගන්න.
ඔය ගාඩන එක ඊට පස්සේ ගහ බදාගෙන ගාඩ කකුල වටේ දාගෙන ඕක මේව කර කර ඉන්නකොට ගහට අකුණක් ගැහුවා මේක වදිනවා. ඒක වැදුනා ඉතින් කියන්නේ මූ අර ෆෝන් එකේ ඉන්න අකුණක් ගැහුවා කියලා. ඇත්තටම මේකනේ මේ වෙනවා. මල් කඩන එක පොඩ්ඩක් අර අයිනකට එලා ගේ ඇතුළට එලා කැඩුවනම් අකුණ ගහන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඔකට හේතුව ඕක තමයි. අනිත් එක තමයි වාහනේ යනකොට අකුණු ගහන්නේ නැ කියන එක තිල්ල දන්නවනේ. ගොඩක් අයගේ මතයක් තියෙනවා මේ වාහනේ යනකොට අකුණ ගහන්නේ නැති වාහනේ ටයර් නිසා කියලා. නෑ ඒක නෙමෙයි ඇත්තටම වැඩේ. මේ විදුලිය ගමන් කරන්නේ ගොඩක් ඔය ඉලෙක්ට්‍රිසිටි ගැන දන්නයි දන්නේ නැති මේ කම්බියක් ගත්තත් තිල්ල මේකේ වටින්. මැද්දෙන් නෙමෙයි.
ඔව්.
ඉතින් ඒක නිසා ගොඩක් වෙලාට අර අපි දැන් කාර් එකක් ඇතුලේ ඉන්නකොට අපි අර ලෝහ රාමුවකින් වට වෙලානේ තියෙන්නේ.
ඔව්.
අපි මේ ලෝහ රාමුව කොහෙන්වත් අල්ලන්නේ නැහැ. මොකද කාර් එකේ තියෙන ගොඩක් දේවල් ප්ලාස්ටික් සහ රබර් නිසා.
ඔව්.
එතකොට ගොඩක් වෙලාට එන්නේ වටේට අකුණක් ගැහුවොත් මේ අකුණ කෙලින්ම පොළොවට යනවා කාර් එක හරහා සන්නයනේ වෙලා. නමුත් අපේ ඇඟ හරහා විදුලිය ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ පොයින්ට් A to B. ඉතින් ඒක නිසා ඒකින් වෙන හානියක් නැද්ද? ඒක නිසා බය නැතුව අකුණු ගහන වෙලාවට මල් කඩන්න. හැබැයි ඒක ගේ ඇතුළට එලා කරන්න මේ හැබැයි ඉතින් එහා පැද්දින්න ගන්න අකුණ ගහව කියලා වට වදින්නේ නැහැ. මොකද මේ හිතන්න බෑ කණුහරා සිග්නල් එක වගේ අකුණ එන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට විදුලි කොටන වෙලාවට ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ සද්දය ඇහෙනවම සද්දය ඇහුණා කියලා අකුණ වදිනවා කියලා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය හිතන සද්දෙට එනකොට තමයි දැන් තමයි අකුණ ගහන්න කියලා ඕෆ් කරනවා. සද්දෙ එන්නේ අකුණ වැදිලා. ඉතින් අකුණ වැදිලා ඉවර නැරස් තමයි සද්දෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ දේ තමයි විදුලියෙන් සම්බන්ධ කරලා තියෙන දේවල් ගලවන්න. එලියට උස ඇන්ටනා වයර් ඒ වගේ තියනවනේ ඒව එලියට දාන්න. මේවා සැටලයිට් ඩිෂ් අදාළයි. ගොඩක් වෙලාවට ඔය ඩයලොග් ඩිෂ් අරම තියනවනේ ඒවත් STB එකෙන් ගලවලා වයර් එක එලියට දාන්න. ඒකට සාක්ෂි දෙන්න පුළුවන් මට. එතකොට STB එකේ සයිකල් කරලා තියෙන ඔක්කොමත් පිච්චෙනවා. මගේ බ්ලොග් එක බලන බලාගෙන ඉන්න මටත් ඒ වගේ දෙයක් වෙනවා.
වාහනවල වැඩේම කලින් ගෙවල් වලත් මේ ජනෙල් වහලා ඒ වගේ කරන්න පුළුවන් නේද?
ඔව් කරන්න පුළුවන්. නැත්නම් ඒක අකුණු සන්නායකක් හයි කරන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් අය හිතන් ඉන්නවා මේ අකුණු සන්නායක තියෙන. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ටවර් එකක් තියෙනවා නම් මේ ටවර් එකට ලයිට්නින් අර ප්‍රොටෙක්ෂන් හයි කරලා තියෙනවා නම් මේක නිසා අකුණු විසි කරනවා කියලා. ඒ කියන්නේ ඒකට වදින්න නැතුව එලියටයි විසි කරන්න කියලා. නෑ ඇත්තටම වෙන්නේ අර කණුවට තමයි මේ අකුණ එන්නේ. කණුව එතන තියෙන උසම තැන වෙනදා වෙන තුනට දැන් ඒ උසම තැන නිසා ගොඩක් වෙලාවට මේ ටෙලි මේ මොබයිල් කුළුණු හරි මොන හරි උසට ගහන රේඩියෝ කුළුණු මේකට තමයි අකුණු එන්නේ. අර මම කලින් කිව්වාගේ මේ අකුණු එකක් දෙකක් ආවට පස්සේ අවට අයනීකරණය වෙනවා. අයනීකරණය වුණාම විදුලිය ගමන් කරන් ලේසි වෙනවා. ඊළඟට වෙන්නේ අර අකුණු උසම තැනින් ආරක්ෂා කරන්න පුළුවන් වට ප්‍රමාණයක් තියෙනවා. මේ වට ප්‍රමාණයට අමතර වෙන අකුණු අර පොඩි එහෙට මෙහෙට යන අතු. ඒ ලයිට්නින් යනකොට එක දිගට ලය එන්නේ නැහැ. ටිකක් බෙදි බෙදි යනවා. ඒ අතරින් පතරින් එන්නේ ඔය අහල පහල ලයිට් කණු වලට. එහෙට මෙහෙට වදින්න ටෙලිෆෝන් ලයින් වලට වදින්න පුළුවන්. එතකොට ඉතින් ඒව තමයි නැතර මේ අකුණු විසි කරනවා නෙමෙයි අරක නිසා ඒ ප්‍රදේශයට එන අකුණු ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ඒ ප්‍රදේශයේ උසම තැන ඒක නිසා. ඉතින් ඕවාගේ තමයි අකුණු ගැන ප්‍රශ්න. මීට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් අකුණු ගැන අපිට කමෙන්ට් එකක් දාලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද ඉල්ල.
අකුණු පිළිබඳ විශේෂ
අකුණු පිළිබඳ විශේෂයක් නේ. හැබැයි ඉතින් ඔය TV වල අර එහෙම ලොකු පඬිතුයල මිනිස්සුන්ව බය කරනවා මේ ෆෝන් පාවිච්චි කරලා අකුණු ගන්නවා. හැබැයි ජංගම දුරකථනය චාර්ජ් කරන ගහගෙන ඒක ප්ලග් එකට ගහගෙන කණේ දැන් ඒත් වදිනවා. ඔන්න ඊට ඔන්න හැම සිනාරයකම මේ මිනිසුන්ට කියලා තියන්න ඕන. නැත්නම් දැන් ඊළඟ අම්බලඩ බණි කාට එක්කද ඒ කාලින් ඇගෝ මේ අකුණු වදින්නේ නැහැ මේ පිස්සු කයන්නේපා කියලා අකුණු කරලා හිටියොත් එනවා. ඒක නිසා වයර් කිසිම දෙයකට සම්බන්ධයක් නැතුව ෆෝන් එක විතරක් අතේ තියන් ඉන්නවනම් අර මං කිව්වාගේ උසම නැති තැනක කිසි ගැටලුවක් නැහැ. හැබැයි සිග්නල් ඇති කට්ටිය පොල් ගා සුට්ට වෙලා ඉන්නවනම් සිග්නල් කෝල් ගන්නකොට ඒක වදින්න පුළුවන් නේද? ප්‍රශ්නකට වුණේ අපි ඔය අතර මකුණු වල තවත් අදාළ දෙයක් තියෙනවා. නෙට්වර්ක් කේබල් එහෙම ගහලා තිනවන නම් ඒවත් ගලවන්නේ.
ඇයි? ඔව් මට එකපාරක් ඒ විදිහට උනානේ ගාලේ. ඒ කියන්නේ එහා ගෙදරට අකුණක් ගැහුවා. ඉට පස්සේ ටෙලිෆෝන් ලයින් දිගේ රවට එකට ඇවිල්ලා එක ඉට පස්සේ රවට එක ඉදන් ලෑන් කේබල් එකින් ලැප්ටොප් එකට විදුන ලැප්ටොප් එක කරවල
ඒක නිසා පරිස්සමෙන්
ඊට පස්සේ අපෙන් ශසිත අහලා තියෙන ප්‍රශ්නයක් iPhone 4 එකට මේ apps ගන්න free දෙන apps තියෙන මේ sites මොනවද කියලා අහලා තියෙනවද
අම්මට අවුටු iTunes
ඔව් sites කියන්නේ ඉතින් එක එක site වලින් ගන්න අවශ්‍ය නැහැ iTunes එකට
ගිහින් ඒ site වලින් ගත්තත් දාන්නත් බෑ jail break කළා නැත්තම් ඒක අපි ඒ අනුග්‍රහය අපිට ලබා දෙන්නේ Steve Jobs
Steve Jobs කියන විදිහට iTunes open කළා iTunes එකේ තියෙනවා පටන් ගන්න يعني අලුතෙන්ම iPhone එකක් ගන්න නම් iTunes එකෙන්ම suggest කරන packs තියෙනවා
ඔය ඔක්කොටම වඩා හැමෝටම වෙන ප්‍රශ්නේ තමයි තිලින iTunes වලට ගිහිල්ලා account එකක් හදාගන්න කියලා register වෙන්න ගිය ගමන් credit card එකක් ඉල්ලනවා account එකක් හදාගන්න බැරි වුණා තමයි කට්ටිය දැන් ඔළුව අත ගහගෙන කසන් හප්පට උළු දැන් කොහෙද account එක හදාගන්න credit card එක නැතුව කියලා ඒකට හොඳම වැඩේ තමයි ෆ්‍රී ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙන සයිට් එකකින් ගිහිල්ලා ඒක හරහා රෙජිස්ටර් වුනාම ක්‍රෙඩිට් කාඩ් එක ඉල්ලන්නේ නැහැ.
ඔව් ඒ කියන්නේ Facebook ඇප් එක වගේ එකක් මේ මුලින්ම ඉන්ස්ටෝල් කරන් try කරන්න පුළුවන්.
ඔව්. ඇත්තටම යන Facebook සයිට් එකට Facebook සයිට් එකේ iTunes එක ක්ලික් කරන. එතකොට iTunes වෙබ්සයිට් එකට ඔබ ඩිරෙක්ට් වෙයි. එතන රෙජිස්ටර් කියලා යන්නේ. එතන රෙජිස්ටර් වුනාම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ෆ්‍රී ඇප් එකක් දානවා. ඊට පස්සේ ඒකෙන් පුළුවන් ඕවට තරම් ඩවුන්ලෝඩ් කරන්න නිකන් දෙන එක.
ඒකේ තියෙනවා ඊට පස්සේ දැන් ඇප්ලිකේෂන්ස් වලට ගියාට පස්සේ සෝට් කරලා බලන්න පුළුවන් ෆ්‍රී ඇප්ස් මොනවාද සල්ලි ගෙවන ඇප්ස් මොනවාද ෆ්‍රී ඇප්ස් වලින් වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරලා තියෙන මොනවාද ඒ වගේ සෝට් කරන ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා ඊට පස්සේ තේ තවන්ට කැමති ෆ්‍රී ඇප්ස් ඔක්කොම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්
පොඩි පොඩි හින්ට් එකක් දෙන්න රෙජිස්ටර් කරන රට ඇහුවාම ඇමරිකාව කියලා දාන්න නැත්නම් ගොඩාක් ඇප් හම්බු වෙන්නේ නැහැ වලින්ත සින්දුවක් කියමුකෝ අපි ජන ගීයක් වගේ දැන් අපි කොච්චරලා ටෙක් කතා කළාද?
පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපෙන් අහලා Facebook එකේ අප්ඩේට්ස් ෆෝන් එකට එන්න හදාගත්තලු. ඒකට අමතර මුදලක් යනවද කියලා?
නැත.
ඔව්. නෑ ඉතින් අරකට රිප්ලයි කරන්න ගියොත් නෑ යනවනේ.
සාමාන්‍යයෙන් ලෝකල් SMS එකට එන මිල යනවා. දැන් 725නේ. SMS එක ගියත් නෑ 725.
නෙට්වර්ක් යන වෙනස් මං හිතන්නේ.
SMS උත් බල්ලට ගියානේ. ලොක් අහන අපේ චැට් එකේ ප්‍රශ්නය DDWRT router firmware ගැන දන්නවද කියලා. ඔව් දන්නවා. දැන් ඊළඟට යාට ප්‍රශ්න අහන්න පුළුවන්. යාට ප්‍රශ්න තියෙනවා.
අර එක ප්‍රශ්න ඇතිවලු මොකක්ද ඒ ප්‍රශ්නේ?
මොකක්ද ඒ ප්‍රශ්නේ කියලා. අර ප්‍රශ්නේ දන්නවද කියලා.
නෑ නෑ. ඒ මොකරි router වර්ගයක් කියලා ඒ router වර්ගයේ කෙබඳුද කියලා. උත්තර දුන්නා ඔව් කෙබඳුයි කියලා.
ඔව් ලොක්ක ඊළඟට ප්‍රශ්නයක් කරන IPTV port 4ක IPTV port 4 IP එක යූස් කරලා ෆයිල් ෂෙයා network එක හදාගන්න පුළුවන්ද VPN යූස් කරලා හම්පට උඩු ඒක මට තේ තේරෙන්නේ IPTV port එක පාවිච්චි කරන්න ඕනේ නැණ ඉතින් VPN එක පාවිච්චි කරන්න ඉතින් internet එක පාවිච්චි කරන්න පුළුවන් එයා අහන්නේ මේ IPTV එකේ port එක design වෙන IP එක අනිත් IPTV 4 පාවිච්චි කරන එකත් එක්ක share වෙනවාද කියලා. Yes. ඒ ඉතින් අනිත් internet එක පැත්තේ IP එක share වෙනවා. VPN කියලා කියන්නේ virtual private network එකක්. මේ දෙක අතර වෙනස තමයි අනිත් users ලාට මේ end to end encryption එක. ඒ කියන්නේ ඔයාගේ router එකේ ඉඳන් අනිත් එකේ නෑ router එකට යන traffic එක encrypt වෙනවා. ඉතින් ඒක නිසා ඒක අනිත් අයට බලන්න බෑ. VPN එකක් හදාගන්න ලේසිම ක්‍රමය තමයි හමාචි වගේ එකට ගියා. ඒක ගත්තා. අපි ප්‍රශ්නෙට යමු නේද? තව. අපිට එන්න අපි chat එකේ ප්‍රශ්න එක ලැප්ටොප් එකේ AC කනෙක් නොකර බැටරිය වැඩ කරනකොට dongle එකෙන් internet connect වෙනකොට ඉන්නකොට අකුණු වදින්න පුළුවන්ද? අයියෝ රසික මුලේ ඉඳන් අහන් හිටියේ නැද්ද? ඔයා පන්තියෙදිත් ඔහම ඉස්කෝලේ මම හොඳට බලන් ඉඳලා තිනවා කියන දෙයක් කිසිම දෙයක් අහන් ඉන්නේ නැහනේ. නෑ ළමයෝ නෑ. මම කලින් කිව්වනේ වයර් සම්බන්ධයක් පිටට නැත්තම් ඔයා ඉන්න තැන උසම එක ඔයා නෙමෙයි නං. වාගේ ඇතුල් නම් ඉන්නේ අකුණු ගහන්නේ නැහැ. හැබැයි බොරු කියලා රෝමිය කරලා තියෙනවා නම් ෂුවර් තමයි ඉතින්.
අකුණු ගහන වෙලාවට ඔක්කොම වයර් ටික ගලවලා ලැප්ටොප් එක ගේම් ඇද සාලෙට අරන් ගිහින් මේ බැටරි බහිනකම්
ඇඳට රින් ගන්න ගහන්නෙම නැහැ. මොකද ගැහුවත් ගහන්නේ ඇඳට? නෑ වදින්න ඉතින් අර සරලව ගියොත් එහෙම හැබැයි ඩොංගල් එක වයර් එකක් දාලා වහලෙන් එළියට දාලා තියෙන ඒ වගේ දේවල් කරලා තියෙනවා නේද ඉතින් අකුණු වදින්න පුළුවන් ඒක තමයි ප්‍රශ්නේ සංජය හන යාගේ ප්‍රොබ්ලම් එක කතා කරාද කියලා ප්‍රොබ්ලම් එක දන්නේ නැහැ සංජය චැට් එකේ පොඩ්ඩක් ආයි කියන්න පුළුවන් නම් අපි ඒක ගැන කතා කරන්න ඇහෙන්නේ නැහැ කියලා කියනවා මේ ප්‍රශ්න නැහැ බෑනේ අපි දැන් තිල්න පැයකටත් ආසන්නයි තව ප්‍රශ්න කතා කරනවද නැත්නම් මාරු වෙනවද අපි ලොක්කම හිතන්නේ ලොක්කයා ප්‍රශ්නේ ඔන්න ආවා මොකද අර පොඩි ඩිලේ එකක් තියෙනවා එයා අහන DDWRT වල ඇඩ්වාන්ටේජස් මොනවද කියලා උදාහරණයක් අතෝ DDWRT කියලා කියන සමහර ස්ටෑන්ඩඩ් චිප්සෙට් පාවිච්චි කරන රවුටර්ස් ඒ කියන්නේ රියල් ටෙක් වගේ චිප්සෙට් පාවිච්චි කරන රවුටර්ස් වලට ලිනක්ස් භාවිතා කරලා හදපු ෆර්ම්වෙයා එකක් එතකොට ගොඩක් වෙලාවට රවුටර් හදන අය දාන්නේ ඒගොල්ලන්ගේ OEM රවුටර් එකක් router එකට software එකත් ඒගොල්ලෝ හදපු එකක්. ඉතින් DDWRT කියන්නේ open source router. ඒ කියන්නේ firmware එකක්. මේක ගොඩක් routers වලට දාන්න පුළුවන් හැම එකටම නෙමෙයි. ඒගොල්ලන් DDWRT site එකට ගියාන. ඒකෙන් ගන්න පුළුවන් මොන routerද සහය දක්වන්නේ කියලා. ඒකේ තියෙන එක එක features තියෙනවා. සමහර වෙලාවට router එකේ default නැති features VPN server එකක් හදාගන්න. එතකොට ඔය සයිට් එක બ્લોක් කරන්න වයර්ලස් ඒ ෆීචර් ලිස්ට් එක තියෙනවා මේ ඒගොල්ලන්ගේ සයිට් එක මොනවා මොනවාද මේ DDWRT වල තියෙන කියලා. ඉතින් ඔයාගේ සාමාන්‍ය රවුටර් එකේ සමහරවිට මේ ෆීචර්ස් නැතුනත් මේ වගේ ෆර්ම් එකක් දාගත්තොත් එහෙම මේ ඔයාට ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තියෙන ෆීචර්ස්. ඉතින් ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාට ඒ තියෙන දේවල් අවශ්‍යද කියන එක විතරයි. ඉතින් ඒ අවශ්‍ය නැත්තම් නිකන් දාගත්තා කියලා ඉතින් කිසි මේ يعني එක දාගත්ත කියලා ඉතින් කිසි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඉතින් Tamanට අවශ්‍ය නැති දෙයක් දාගත්ත කියලා එකෙන් අපිට කිසි ඇඩ්වාන්ටේජ් එකක් ලැබෙන්නේ නැහැ නේ. ඉතින් ඒක පාවිච්චි කරොත් එහෙම මේ එකෙන් බලන්න පුළුවන් මේ දේවල් තියෙනවා මේ දේවල් හොඳයි. මේ දේවල් නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලා ගොඩක් අය DDWRT ඉන්ස්ටෝල් කරන්නේ මේ ගොඩක් වෙලාවට මේ තමන්ට අවශ්‍යම කර ෆීචර් එකක් තමන්ගේ රවුටර් එකේ නැත්තම් මේකේ තියෙනවා නම් මේක ඉන්ස්ටෝල් කරනවා. ඉතින් සමහර අය ආසයිනේ පොඩ්ඩක් නිකන් එහෙට මෙහෙට මේ කළා මොකක් හරි කළා නිකන් බලන්න. ඉතින් ඒ වගේ දේවල් කරන අයට ඉතින් මේ වගේ දේවල් දාන්න පුළුවන්. හැබැයි මොන හරන සමහරලාට මේ රවුටර් එක උගුත් කරගන්න බැරි වෙන ලාල් තියෙන එක يعني හිර වෙන්න පුළුවන්. වොරන්ටි ගන්න බැරි වෙයි මේක ඔහාව තර්ඩ් පාටි මේ ෆර්ම්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්න කියලා මාක් කරේ වුණා කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ ඔය වගේ දේවල් කරනකොට. ෆීචර්ස් ටිකක් අපි මොනවද තියෙන්නේ කියලා දැනගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ඔය නිකන් වයර්ලස් ප්‍රොටෝකෝල්ස් වලට සපෝට් කරන ඇක්සස් රිස්ට්‍රික් කරන්න වගේ පුළුවන්, ඇඩ්හොක් නෙට්වර්ක් හදා ගන්න පුළුවන්, ක්ලයන්ට් අයිසොලේට් කරන්න පුළුවන්, DHCP සර්වර්ස් තියෙනවා, ෆෝවර්ඩ් කරන්න පුළුවන්, DMZ කඩන්න පුළුවන්, DNS ෆෝවර්ඩ් කරන්න පුළුවන්, IPv6 සපෝට් කරනවා, ඩයිනමික් DNS තියෙනවා, SSD කාඩ්, MMC කාඩ් මේ සපෝට් කරන්න පුළුවන්, network servers තියෙනවා, open VPN server clients තියෙනවා, port triggering, forwarding, QoS bandwidth manage කරන්න පුළුවන්, syslog, samba mount කරන්න පුළුවන්, auto run කරන්න පුළුවන්, මේ printer server එකක් ඉදිරියට වැඩ කරන්න පුළුවන්, static DHCP පුළුවන්, මේ wake on LAN හදා ගන්න පුළුවන්, වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. එහෙනම් අපි අදට නාතුනේ දෙල ලබන සතියේ හම්බ වෙලා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්, සුබ සතියක්, සුබ අලුත් අවුරුද්දක් නැවතත්. අපි ඊළඟ සතියේ 9ට හම්බ වෙමු. එහෙනම් www.tekkatha.com ඇවිල්ලා /chat tag ගෙවන ලබන සතියේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.